Men dan gaat het zeker dat is best single verste hand erin loopt wat hij dus poot weer misschien samen gaat denken mee kwam nee super de video te maken een film aan de jaren Amal Jaising heb iets samen gesamen denk nou Amal lopen dat super naam was er ook praten aan kunnen mullen maar hij boven
charita wat dat begin
Amal dan me alut aurud dan isam loke na wasser udav samaran bohorat wal sudana beno namut me trastavadi praharan elve yekien avadana manisa bohorat wal boho pradana nagar wal e samarim yam kisi vidihakata ahos kirimakut sidu vela thibena neda api mulin me gana katha karamu
o charita attatama belgium me wenakota is samvidhanalata viruddhawa europe e kerena pradhanama meheyum wala sodisi meheyum wala madhyasthana bawata patthala thiyena e nisama belgium nuwara athikaranata thibitcha e අවුරුදු උත්සව ප්‍රසිද්ධිය තියන්නට තිබිච්ච මහා පරිමාණයේ ඒ උත්සව අතරම ඒව අවලංගු කරලා තියෙනවා ඒ ඒකෙදී නැවතත් යම්කිසි විදිහකට තස්ත ප්‍රහාරයක් ඇතිවන්නට පුළුවන් කියන පදනම මත තමයි විශේෂයෙන්ම IS සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් කීප දෙනෙක් අත්අඩංගුවට පත්වීමත් එක්කම තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ ඉතින් නොවැම්බර් මාසේ පැරිස් නුවර වෙච්ච ප්‍රහාරවලට සම්බන්ධ ඒ සැකකරුවන් විරුද්ධව මේ වෙලාවේ බෙල්ජියමේ ගෙනියන ඒ මෙහෙයුම් වලට අදාළව තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඉතින් පුරපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා අකමැත්තෙන් වුවත් ඔහුට මේ තීන්දුව ගන්නට සිද්ධ වෙලා තියෙනවායි කියලා බෙල්ජියම් නුවර ඔවුන් සංවිධානය කළ තිබිච්ච මහා ගිනිකෙලි සංදර්ශනය විශේෂයෙන්ම කවුරුත් බලාපොරොත්තු වුණා එවැනි දේවල් අලුත් අවුරුද්ද උදාවේදී නරඹන්නට. ඉතින් එවැනි දේවල් ඔවුන් අවලංගු කරා මේ ත්‍රස්ත ප්‍රහාරයක් තියෙයි කියලා. ඒ වගේම අපි ගත්තොත් පැරිස් නුවර තියෙන්නට තිබිච්ච ඒ අයිෆල් ටවර් එක අයිෆල් කුළුණ ආශ්‍රයෙන් තියෙන්නට තිබිච්ච ගිනිකෙඩි සංදර්ශනයත් අවලංගු කරලා ඒ වගේම පැරිස් නගරයට එන පිරිස් යම් කිසි විදිහකට පිරිස් පාලනය කිරීමටත් ඔවුන් පියවර අරගෙන තිබුණා. ඒ වගේම අපි දකිනවා මොස්කව් නුවර රෙඩ් ස්ක්වයර් කියන ප්‍රදේශයේ අලුත් අවුරුදු උත්සවය ඒ ප්‍රදේශයේ ජනතාවට තහනම් ප්‍රදේශයක් හැටියට නම් කළා. මොකද මොස්කව් නුවර ඒ වගේම ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරු වන්නට පුළුවන් කියන ඒ බිය මත. ඒ වගේම අපි දැක්කා මැඩ්‍රිඩ් නුවරත් මේ වගේම සීමා පනවල තිබුණා. එන්න පුළුවන් සංඛ්‍යාව 25,000කට සීමා කළා තිබුණා. ඒ වගේම ලන්ඩන් නුවරත් ඒ විදිහටම සෑහෙන සීමා පනෙව්වා බලධාරීන් විසින්. මොකද මේ ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවන්නට පුළුවන් විශාල පිරිසක් මේ වගේ යුරෝපයේ අගනුවරවල වලට රැස් වෙනකොට ඒවට IS සංවිධානයෙන් ප්‍රහාර එල්ල කරන්නට පුළුවන් කියන ඒ බිය නිසා. ඒ වගේම බර්ලින් නුවරත් ඒ වගේම තමයි. බර්ලින් නුවර විශාල වීදි උත්සවය සංවිධානය කළා තිබුණා. නමුත් ඒවායේත් වෙනදාට වඩා අපි කවදත් නුදුටු විදිහට ආරක්ෂාව තර කළා තිබුණා.
ඔව් මල එතකොට මේ අප්‍රිකානු මහද්වීපයේ රටවල් ඊජිප්තුවේ ඇතුළු රටවල් වලත් මේ අවසර නිසා යම් කිසි වෙනසක් සිදු වී තිබෙනවද?
ඔව් I think බැලුවොත් දැන් කයිරෝ නුවර ඔවුන් උත්සාහ කරනවා කොතරම් පෞගිය කාලේ ත්‍රස්ත ප්‍රහාර තිබුණත් සංචාරක කර්මාන්තය නංවා හිටීමට අවශ්‍ය නිසා ඔවුන් උත්සාහ කළා විශේෂයෙන්ම පිරමිඩ් ඉදිරියේ තමන්ගේ අවුරුදු උත්සව සංවිධානය කරන්නට. ඉතින් ඒ පියවර ඔවුන් අරගෙන තිබුණා. නමුත් අපි දන්නවා ගාසා ස්ථීරයේ මේ වෙනකොට බලධාරීන් විසින් අලුත් අවුරුදු උත්සව තහනම් කළ තිබුණා. ඔවුන් ඇත්තටම නත්තල් උත්සවත් වලටත් එතරම් අනුකූලතාවයක් දැක්වේ නැහැ. ඒ වගේම ගාසා තීරයේ මේ හමාස් විසින් පාලනය කරන ගාසා තීරයේ ප්‍රදේශයේ ඒ අලුත් අවුරුදු උත්සව ඔවුන් තහනමකට ලක් කළා. නමුත් අපි දකිනවා සියරලියොන් වගේ රටවල් වල ඇත්තටම ජනතාව ඉතාමත් ප්‍රීතියෙන් අලුත් අවුරුද්ද සමරන බවක් තේරුණා. මොකද මේ වෙනකොට සියරලියොන් ඉබෝලා වෛරසයෙන් නිදහස් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරා. ඉතින් ඒකෙන් පස්සේ දැන් අපි බැලුවොත් අවුරුද්දකට කලින් සියරලියොන් වල ෆ්‍රී ටවුන් කියන අගනුවර ජනතාව කිසි කෙනෙක් උත්සව සමරන උත්සව ටිකරන ඒ මානසිකත්වෙන් හිටියේ නැහැ. නමුත් දැන් ඉබෝලා වෛරසයේ ප්‍රදේශයේ රටේ නැතයි කියලා ප්‍රකාශයට පත්වීමත් සමගම ජනතාවගේ අලුත් පිබිදීමක් දකින්නට ලැබුණා.
එතකට අමල් මේ ගෙවීගේ වසර ගැන කතා කළොත් යුරෝපයේ සරණාගත අර්බුදය තමයි මං හිතන්නේ ඉතා විශාල ලෙස කැපී පෙනුනේ. නමුත් දැන් ජර්මනිය විසින් නව අවුරුද්දට මේ සරණාගත අර්බුදය දෙස යම් කිසි ධනාත්මක විදිහට බැලීමක් අත්දක්නට ලැබෙනවා නේද?
ඔව් ඇත්තටම ජර්මනියේ මර්කල් චාන්සලර්වරිය තමයි සරණාගතයන් පිළිගැනීම සම්බන්ධයෙන් යුරෝපා නායකයන්ගෙන් ඉදිරියෙන්ම සිටියේ අය ඇත්තටම තමන්ගේ දේශපාලන ඉදිරිවාදීන් විරුද්ධ වුණත් සරණාගතයන් විශේෂයෙන්ම සිරියාවෙන් සහ ඉරාකෙන් එන සරණාගතයන් පිළිගන්නට ඕනේ කියන මතයේ හිටියා. නමුත් මේ වෙනකොට 2015 වසරට පැමිණි සංඛ්‍යාව පිළිබඳ අපිට අලුත් දත්ත ලැබිලා තියෙනවා. ඒ අනුව මිලියනයකට අධික පිරිසක් පැමිණියයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ සංඛ්‍යා ලේඛනත් එක්ක ඇත්තටම චාන්සලර්වරිය යම්කිසි විදිහකට විවේචනයට ලක් වෙනවා. මොකද ජර්මනියට පුළුවන්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මෙවැනි සරණාගතයන් පිරිසකට, විශාල පිරිසකට ඒ අවශ්‍ය පහසුකම් සැපීමට ආර්ථිකයට මේක දරා ගන්නට පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසාවෙම වෙන්නට ඕන චාන්සලර්වරිය ඇයගේ අලුත් අවුරුදු පණිවිඩයෙන් ජනතාවට කියන්නට උත්සාහ කළා තියෙනවා. මෙතරම් විශාල පිරිසක් තම රටට පැමිණීම ඇතරම මේක ආර්ථික වශයෙන් අලුත් අවස්ථාවක් උපයෝගී කරගන්නට පුළුවන්, ආර්ථික තමන් රටේ ආර්ථිකය වර්ධනය කරගන්නට. ඉතින් මේක කාටත් ආර්ථිකමය වශයෙන් සුබ අවස්ථාවක් හැටියට සලකන්න කියන එක තමයි ඇයගේ අලුත් අවුරුදු පණිවිඩයෙන් කියන්නට උත්සාහ කළා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට අපිට දැනගන්න තියෙන විදිහට ජර්මනිය මේ විදිහට ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන් හොඳ උපක්‍රමයක් හැටියට සැලකුවාට තමන්ගේ රටට ඇවිල්ලා තියෙන අලුත් ශ්‍රමිකයන් ගැන බලපුවහම. නමුත් ඒ එක්කම අය උත්සාහ කරනවා විශේෂයෙන්ම තුර්කිය වගේ රටවල්, යුරෝපයට ඇතුල් වෙන රටවල් හැටියට සලකන තුර්කිය වගේ රටවල් එක්කලා තමන්ගේ දේශ සීමාවල ඒ ආරක්ෂාව තර කිරීම, ඒ කටයුත්ත අලුත් අවුරුද්දේ තවත් ඉදිරියට ගෙනියන්න. ඉතින් එකාතකින් පැමිණි සරණාගතයන් පිළිගන්න අතරතුරේම ඉදිරියේදී මේ එන සරණාගතයන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීම සඳහා ඒ ගන්නා නව පියවර ගැනත් යම්කිසි විදිහකට සඳහනක් කරලා තියෙනවා. විශේෂයෙන්ම තුර්කියට දැනට විශාල වශයෙන් යුරෝපා රටවලින් ලබා දෙන ආධාර තවත් වැඩි කරලා යුරෝපයේ දේශ සීමා තවත් තර කිරීමේ කටයුත්ත අලුත් අවුරුද්දේදී කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.
ඔයත් එක්කම ප්‍රංශ ප්‍රහාරයට සම්බන්ධ වූ IS නායකයෙකු මරා දැමුණු බවට ඇමරිකානු වාර්තාවකුත් එළි දක්වන, ඒ පිළිබඳවත් අපි දැනගන්න කැමතියි මල්.
චරිතා, මෙතන ඇමරිකාව ප්‍රකාශයට පත් කරන්නේ නොවැම්බර් මාසයේ පැරිස් නුවර වෙච්ච ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ පුද්ගලෙක් ඇමරිකන් හමුදාවේ ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වුණයි කියලා. සිරියාවේ තුල ඇමරිකාවේ ගුවනින් කරපු ප්‍රහාරවලදී මෙම පුද්ගලයා ඇතරම නත්තල් දවසට කලින් දවසේදී ජීවිතක්ෂයට පත් වුණයි කියලා තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. නමුත් මේ පිළිබඳ යම්කිසි මතභේදයට තුරුදුණු කාරණාවක් තියෙනවා. මොකද ප්‍රංශ බලධාරීන් මේ පිළිබඳ තාම තහවුරු කිරීමක් කරලා නැහැ. නමුත් ඇමරිකාව ඔවුන්ගේ තියෙන තොරතුරු, මාර්ග බුද්ධි තොරතුරු අනුව තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මේ පැරිස් ප්‍රහාරයට සම්බන්ධ අබ්දුල්ලා හමීද් අබුඩ් කියන පුද්ගලයාට ඍජුවම සම්බන්ධකමක් තියෙන පුද්ගලෙක්, අවුරුදු 26ක තරුණෙක්, ගුවන් ප්‍රහාරය එල්ල කිරීම තුළින් ජීවිතක්ෂයට පත් කරන්න ලැබුණා. ඒ ඔහුත් සමගම ඔහුගේ ළඟම හිටපු ගෝල බාලයන් සෑහෙන පිරිසකුත් ජීවිතක්ෂයට පත් වුණා කියලා. ඉතින් මේක ඇත්තටම අලුත් අවුරුද්දට සුබ ප්‍රවෘත්තියක් හැටියට තමයි ඇමරිකාවේ යුද හමුදාව ප්‍රකාශයට පත් කරන්නේ. IS සංවිධානයට කරන ප්‍රහාරවලින්, ඒ ඉලක්කගත ප්‍රහාරවලින් ඉතාම සාර්ථක එකක්. විශේෂයෙන්ම යුරෝපයේ ප්‍රංශේදී අගනුවර කරපු ඒ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් හැටියට ඒකට කෙලින්ම සම්බන්ධ කෙනෙක් මේ විදිහට ඝාතනය කිරීමට ලැබීම ඔවුන් ලැබපු ජයග්‍රහණයක් හැටියටත් ඇමරිකාව හඳුන්වලා දීලා තියෙනවා.
ඔව්, එතකොට අමල්, දැන් IS සංවිධානය වගේ සංවිධාන ගැන කතා කරනකොට විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව පිළිබඳව මේ අන්තවාදී සංවිධාන නිසා ලෝකයේ ඇතිවී ඇති ආකල්ප පිළිබඳව මේ සතියේදී ඉරාන ජනාධිපතිවරයා විසින් මං හිතන්නේ ප්‍රබල ප්‍රකාශයක් සිදු කළා. අපි ඒ පිළිබඳව තොරතුරු දැනගන්න කැමතියි.
ඔව්, ඇතර චරිතා, මෙතන මේ IS සංවිධානය සම්බන්ධව මැද පෙරදිග ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. මොකද මැද පෙරදිග බලවතුන් සමහර අවස්ථාවලදී ඍජුව හෝ වක්‍රව IS සංවිධානයට ආධාර අනුබල ලබා දෙන තත්වයක් තියෙනවා. නමුත් අපි දකිනවා මෙතනදී ඉරානය මෙතෙක් දුරට බටහිර රටවල් එක්ක එදිරිවාදකම් තිබුණට ඇත්තටම IS සංවිධානයට එරෙහිව කරන සටන්වලදී ඉරානය බොහොම ඍජු IS සංවිධානයට විරුද්ධ තැනක ඉන්න රටක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මෙහිදී ඉරාන ජනාධිපතිවරයා කියලා තියෙන්නේ, ඉල්ලීමක් කළා තියෙන්නේ මුස්ලිම් රටවල් වලින් මේ ඉස්ලාමීය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා තියෙන්නේ මේ ලෝක ප්‍රජාව තමන් ගැන තියෙන ආකල්පය වෙනස් කිරීමට කටයුතු කරන්නට ඕනෑ කියලා. ඒකෙන් යම්කිසි විදිහකට බලාපොරොත්තු වෙන්නේ IS සංවිධානයට ඍජුව හෝ වක්‍රව සහාය ලැබෙන ආකාරයේ කටයුතු කරන්නට එපාය කියලා. ඉතින් මේක කවුරුත් දකින්නේ ඉතාමත්ම ප්‍රබල පණිවිඩයක් හැටියට. මොකද මුස්ලිම් නායකත්වයක් මුස්ලිම් ප්‍රභවයක් තියෙන නමුත් ලෝකයේ ලෝක ප්‍රජාව අතර ආගමික වශයෙන් ඉදිරියෙන් ඉන්න රටක් මේ විදිහට මුස්ලිම් ධර්මයේ පිළිබඳව ලෝක ප්‍රජාවගේ තියෙන ආකල්පය වෙනස් කිරීමට එවැනි ආයාචනයක් කිරීමම සුවිශේෂ කාරණාවක් බවට පත් වෙනවා. මොකද මින් කලින් අවස්ථාවලදී ඉරානයට තමයි හුඟක් අය චෝදනා කරේ අන්තවාදී මූලධර්මවාදීව කටයුතු කරනවා කියලා. නමුත් මේ අවස්ථාවේදී ඒ ආකල්පය වෙනස් කරමින් ඉරානය තමයි දැන් ඉල්ලන්නේ IS සංවිධානයට විරුද්ධව නැගී හිටින්නටයි කියලා මුස්ලිම් රටවල් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ මැද පෙරදිග මුස්ලිම් රටවල් පමණක් නෙමෙයි, නමුත් ලෝකයේ අනිත් ප්‍රදේශවල තියෙන ඉස්ලාමීය ජනතාවින රටවලුත් මේ ඉල්ලීම කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම බටහිර රටවල් දැනට IS සංවිධානයට එරෙහිව කරගෙන යන සටනෙට යම්කිසි විදිහකට කුලක් කියලත් අපිට හිතන්නට පුළුවන්.
එතකොට මේ නව වසර ගැන කතා කරනකොට චීනයේ අපි බොහෝ දෙනෙක් දන්නා කරුණක් මේ පවුල් වලට එක් දරුවෙක් පමණක් වන ඒ නීතියක් තිබුණා. නමුත් දැන් මේ නව වසර සිට එය වෙනසක් සිදු වෙනවා නේද මන්?
ඔව්, අපි කවුරුත් දන්නවා චරිත චීනයේ තිබිච්ච ප්‍රතිපත්තිය තමයි එක පවුලකට එක දරුවෙක් කියන එක. අර වන් චයිල් පොලිසි කියන එක බොහොම තදින් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරා පමණක් නෙවෙයි, ඒකට පටහැනිව කටයුතු කරපු පවුල් වලට බොහොම දැඩි තහනම් සහ ඒ කොන්දේසි පනවලා තිබුණා. නමුත් ඒක වෙනස් කරලා ජනවාරි පළවෙනිදා ඉඳලා චීනයේ එක පවුලකට දරුවෝ දෙන්නෙක් හදා ඇතිකර ගැනීමේ ඒ අවස්ථාව උන් ලබා දීලා තියෙනවා. ඉතින් මේක දකින්නේ රටේ දැන් ඇති වෙලා තියෙන ජනගහන පාලනය කිරීම නිසා ඇතිවෙච්ච ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක්. මේ වෙනකොට රටේ පිරිමි ළමුන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා ඒ ඊට සාපේක්ෂව ගැහැණු දරුවන්ගේ සංඛ්‍යාව හුඟක් අඩු වෙලා තියෙනවා. මොකද එක දරුවෙක් පමණක් ඇතිකර ගැනීමට ඒ ලබා දුන්න අවස්ථාව නිසා හුඟක් පවුල් තමන්ගේ ගැහැණු දරුවන් ගැබ්ගත් අවස්ථාවලදී ඒ ගබ්සා කිරීම සිදු කරයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට චීනයේ මිලියන 400ක් විතර උපත් වළක්වා ගත්තයි කියලත් කියනවා මේ එක දරුවෙක් පමණක් කියන ඒ ප්‍රතිපත්තිය නිසා. නමුත් ඒක දැන් වෙනස් කරලා විශේෂයෙන්ම රටේ ජනතාව සීග්‍රයෙන් වයස්ගත වෙන තත්ත්වයක්, ඒ වගේම මේ වයස්ගත වෙන ජනතාවට බලා කියා ගන්නට ඒ අවශ්‍ය ජනතා පිරිස් බලය අඩුවීමත් නිසා තමයි චීනය මේ තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරලා තියෙන ජනවාරි පළවෙනිදා ඉඳලා. මෙතනදී ළමුන් දෙන්නෙක් දක්වා ඔවුන් ඉඩකඩ ලබා දීලා තියෙනවා. නමුත් ඊට වඩා දෙන්නෙකුට වඩා දරුවෝ ලබා දෙනවද නැද්ද කියන ප්‍රශ්නේදී තවමත් අර චීනයේ සුපුරුදු විදිහට මේ තහනම් සහ ඒ අනෙකුත් බාධක ඔවුන් ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම රජයෙන් ලැබෙන සහන, ඒ වගේම බදු සහන යනාදී කටයුතු සම්බන්ධයෙන් දරුවෝ දෙන්නෙකුට වඩා ඉන්න පවුල් වලට ඒවා ලැබෙන්නේ නැතුව පමණක් නෙමෙයි ඔවුන්ට දඩ මුදල් ගෙවීමට පවා සිදු වෙනවා කියලා තියෙනවා. නමුත් කලින් තිබිච්ච ප්‍රතිපත්තියට වඩා ඉතාමත්ම මේක ඇත්තටම විප්ලවයක් කියලා කියන්නත් පුළුවන් ඔවුන් මේ අරගෙන තියෙන තීරණය. ඉතින් දැනට චීනය ඉදිරියේදී මුහුණ පානට තියෙන තමන්ගේ ජනතාවගේ ඒ ජනගහන ප්‍රශ්නයට පිළිතුරක් හැටියට තමයි මේ කටයුත්ත කළා තියෙන්නේ.
ඔව් අමල්, එහෙමනම් අදත් ලෝබට අතුලින් අපිත් සමග එක්තු වුණාට බොහොම ස්තුතියි. අපි ලබන සිකුරාදාත් නැවත හමු වෙමු. ආයුබෝවන් ඔබට.
ආයුබෝවන් චරිත.